ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සූදානම් මෙහෙමනම් අද දවසේදීත් ලෝවටා විදේශ විත්ති සමාලෝචනයෙන් මේ වෙනකොට ලෝකයේ ප්‍රමුඛයෙන්ම කතාබහට ලක්වෙන කාරණා කිහිපය පිළිබඳව සමාලෝචනය දෙන්න සුපුරුදු ලෙසින් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශය ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුචි.
අපි මුලින්ම ශ්‍රී ලංකාව හා සම්බන්ධ වන කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරමු. ඔබ දන්නවා යුද්ධයේ අවසාන භාගයේදී සිදුනාය පවසනේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව ශ්‍රී ලංකාවට විටින් විට එළවන චෝදනා සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව හා සම්බන්ධව වන විවිධ යෝජනාවලි අරගෙනමින් මේ අවසාන මෙහෙයුමට සම්බන්ධ වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ බලසේනාංකවලට අදාළ නිලධාරීන්ට යම් යම් සම්බාධක පැනවීම කෙරෙහි විටින් විට අවධානයට යොමු වෙලා තිබුණා. විශේෂයෙන්ම අපි මීට කලිනුත් කතා බහ කළා ITJP කියන සංවිධානය, ඉන්ටර්නැෂනල් ට්‍රුත් ඇන්ඩ් ජස්ටිස් ප්‍රොජෙක්ට් කියන සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරිය යස්මීන් සූකා විවිධ වාර්තා අරගෙනමින් මේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී මේ මෙහෙයුම් වලට සම්බන්ධ වුණු නිලධාරීන්ට යම් යම් චෝදනා ගොනු කරමින් රැගෙන ආව මේ වාර්තා. මෙවරත් මේ වාර්තා පදනම් කරගෙන අවධානයක් යොමු වෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම දැනට ශ්‍රී ලංකාවේ සිටින යුද හමුදාපතිවරයාට එරෙහිව මොකක්ද මේ සිදුවීම? යස්මින් සුකා මොකක්ද මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ මේ වார்த்தාවෙන්? ඒ සම්බන්ධව මේ වෙනකොට කතාබහ වෙමින් තියෙන කොයි වගේ තොරතුරුද?
ඔදුලක්ෂ, මේ වෙනකොට යස්මින් සුකා ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයා සම්බන්ධයෙන් පිටු 50ක වார்த்தාවක් බ්‍රිතාන්‍ය රජයට ලබා දීලා තියෙනවා. ඇය බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයා, ඒකම ශ්‍රී ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, ඔහුට විරුද්ධව සම්බාධක පනවන්නයි කියලයි මේ ඉල්ලීම කළා තියෙන්නේ. බ්‍රිතාන්‍ය ගිය අවුරුද්දේ ජූලි මාසේ අලුත් නීතියක් සම්මත කරගෙන තිබුණා, ග්ලෝබල් හියුමන් රයිට්ස් සැන්ක්ෂන්ස් රෙජීම් කියලා එකක්. ගෝලීය මානව හිමිකම් සුරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඒ ඇති කරපු අලුත් නීතිය භාවිතා කරමින් ශවීන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයාට විරුද්ධව මේ සම්බාධක ඇති කරන්න කියලා තමයි ඉල්ලීම කළා තියෙන්නේ. බ්‍රිතාන්‍ය තුල සිදු නොවිච්ච දෙයක්, ඒ එක්කම බ්‍රිතාන්‍ය ජාතිකයන්ට එරෙහිව නොවිච්ච කාරණාවක් සම්බන්ධයෙන් වුණත් විශ්ව ගෝලීය නීතිය භාවිතා කරමින් කටයුතු කරන්න කියලා තමයි ඉල්ලීම කළා තියෙන්නේ. මේ ඉල්ලීම කරන අතරතුරේම යස්මින් සුගතව මතක් කළ දීලා තියෙනවා, මේ වෙනකොට ඇමරිකාව ඔවුන්ගේ නීති පාවිච්චි කළා, දැනටමත් ශවීන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයාට විරුද්ධව විශේෂයෙන්ම සංචාරණය කිරීම සම්බන්ධයෙන්, ඒ කියන්නේ අපි කියන මේ ට්‍රැවල් බෑන් එකක් දැන් තමත් පනවලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් කටයුතු කරන්න කියලා තමයි බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කළා තියෙන්නේ.
අමල්, එතකොට වාර්තා වෙනවාද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේ සාකච්ඡාවට ගැනීමට බලාපොරොත්තු වෙන කාල සීමාවක් සම්බන්ධයෙන්? එහෙම
ඇත්තම දිවික්ෂ, දැන් මේ වාර්තාව ලබා දුන්නට ඒ සම්බන්ධයෙන් ගන්න ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තවමත් ඔවුන්ගේ ස්ථාවරය හෙළි කරලා නැහැ. නමුත් බොහෝ විට මෙවැනි කාරණා සිද්ධ වෙන්නේ, මෙවැනි වார்த்தාවක් ලබා දෙන්නේ ඒ පිළිබඳ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන, එහෙම නැත්නම් ඒ ගැන සලකා බලනවා කියන පදනම මත. ඉතින් බොහෝ දුරට බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය, නැත්නම් අපි කියන මේ ෆොරින් ඔෆිස් එක මේ කාරණාව පිළිබඳ ඉදිරි කටයුතු කරලා බොහෝ දුරට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට මේක පිළිගැන්වීමේ හැකියාවක් තියෙනවා. ඊට සමගාමීව ශ්‍රී ලංකා රජයටත් හැකියාව තියෙනවා මේ පිළිබඳ කරුණු දක්වලා එය පාර්ලිමේන්තුවට පැමිණීමට වැළැක්වීම සම්බන්ධයෙන් ඒ අවශ්‍ය රාජතාන්ත්‍රික වැඩපිළිවෙලක් වියත් කිරීමට.
බ්‍රිතාන්‍ය ගැන කියපු නිසා පසුගිය සතියේදී ලොවහිම අවධානයට ලක්වුණු බ්‍රිතාන්‍යයේ සිදුවුණු තවත් කාරණාවක් පිළිබඳව කෙටියෙන් හෝ විස්තර දැන ගැනීම වටිනවා. අමල්, කොහොමද අපිට තොරතුරු වාර්තා වෙන්නේ මේ වෙනකොට බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහරජිනගේ ආදරණීය සැමියාණන්, එසේත් නොමැතිනම් අපි කොයි කවුරුත් දන්නේ පිලිප් කුමරු කියලා, ඔහුගේ අභාවයේ සිදුවුණා ඒ සම්බන්ධ වන අවසන් කටයුතු හෙට පැවැත්වීමට නියමිතයි. බ්‍රිතාන්‍ය පැත්තෙන් ඒ පිළිබඳව මොනවද වාර්තාවන තොරතුරු?
අවමංගල උත්සවය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඔවුන් දැනට බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක වන කොරෝනා රෙගුලාසියට අනුව තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ අවමංගල උත්සවය සඳහා සහභාගී වීමට අවසර ලැබිලා තියෙන්නේ පවුලේ ඉතාමත්ම කිට්ටු ඥාතීන් 30 දෙනෙකුට පමණයි. එතකොට මේක සාමාන්‍යයෙන් වෙන අවස්ථාවක නම් මේක විශාල රාජතාන්ත්‍රික මට්ටමින් වෙනත් රාජනායකයන්ටත් ආරාධනා කළා පවත්වන මංගල උත්සවයක්. නමුත් මේ අවස්ථාවේ ඉතාමත්ම චාම් විදියට කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඊට අනුකූලව තමයි සිද්ධ වෙන්නේ. ඒක තව වැදගත් දෙයක් වෙන්නේ මේ වෙනකොට අපි දන්නවා හැරි කුමරු ඔහු කැලිෆෝනියාවේ පදිංචි කරලා තියෙන මේ රජපෞලේ කටයුතු වලින් ඉවත් වෙලා, නමුත් ඔහු ඔහුගේ මේ සීයාගේ මරණයට සහභාගී වීම සඳහා දැන් දින 3කට කලින් ලන්ඩන් නුවරට පැමිණලා තිබුණා.
හොඳයි, මීළඟ අපේ අවධානය යොමු වන්නේ කොරෝනා වෛරස තත්ත්වය සහ කොරෝනා එන්නත් සම්බන්ධව ලෝකේ පුරාම සිදුවන කතාබහ පිළිබඳව. අපිට මේ සතිය වෙනකොට කනගාටු වෙන්න උනත් වාර්තා කරන්නට සිද්ධ වුණා ඇස්ට්‍රාසෙනිකා එන්නතට බලපාලා තිබුණු තත්ත්වය. ඒ කියන්නේ බොහෝම කලාතුරකින් යම් කිසි කෙනෙකුට රුධිර කැටි ඇතිවීමේ අවධානම කියන කාරණාව ජොන්සන් ඇන් ජොන්සන් කියන එන්නතටත් බලපාලා තියෙනවායි කියලා වාර්තා වෙමින් තියෙනවාමල් ලෝකයේ ඇතැම් රටවල් මේ පිළිබඳව දැඩි ලෙසින් සැලකිලිමත් වෙමින් යම් යම් නීති පනවමින් තියෙනවා කියලා. වැඩිදුර තොරතුරු දැනගන්න කැමැතියි ඔබෙන්.
ඔව් දිලුක්ෂ, මේ ජොන්සන් ඇන් ජොන්සන් එන්නත තමයි තනි එන්නතක් හැටියට ලබා දෙන්න නියම කරලා තිබුණේ. දැන් අපි දන්නවා අනිත් හැම එන්නතක්ම වගේ අපි බැලුවොත් ෆයිසර් එහෙම නැත්නම් ඇස්ට්‍රාසෙනිකා ඒකම රුසියාවේ නිෂ්පාදක ස්පුට්නික් V කියන එන්නත මේ සියල්ලම එක මාත්‍රාවක් දීලා සති කීපයකට පස්සේ දෙවැනි මාත්‍රාව ලබා දෙන්න අවශ්‍යතාවයක් තිබුණා. නමුත් ජොන්සන් ඇන් ජොන්සන් එන්නත එක මාත්‍රාවකින් පමණක් ඒ අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලැබෙනවායි කියලා වාර්තා කරලා තිබුණා. නමුත් දැන් අර ඇස්ට්‍රාසෙනිකා එන්නත වගේම ජොන්සන් ඇන් ජොන්සන් එන්නත ලබාගත්තු අය විශේෂයෙන්ම තරුණ පිරිස් ඔවුන්ගේ අතරේ යම් කිසි ලේ කැටි ගැසීමීමේ ඒ ප්‍රවණතාවයක් තිබුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. මේ ලේ කැටි ගැසීම නිසා මරණ කීපයකුත් වාර්තා වෙලා තියෙනවා. නමුත් අපි සමස්තයක් හැටියට බලපුවාම ඒ මිලියන ගානක එන්නත ලබා දීලා අත ඉතාමත්ම අතලොස්සකට තමයි මේ ලේ කැටි ගැසීමීමේ ප්‍රශ්නේ ඇති වෙලා තිබුණේ. ඒ අයගෙනුත් බොහොම සුළු පිරිසක් තමයි මරණ ජීවිතක්ෂයට පත් වෙලා තිබුණේ. ඉතින් එවැනි වටපිටාවක් තුළ දැන් ජොන්සන් ඇන් ජොන්සන් එන්නත ලබා දීමේ හුඟක් තැන්වල අත්හිටවල තියෙන නිසා ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබා දීම, ඒ එන්නත වැඩිපුර ලබා දීම පිළිබඳ අවධානය යොමු වෙලා මේ වෙනකොට යුරෝපා සංගමයට ඔවුන්ගේ ඒ එන්නත් මාත්‍රා මිලියන 50ක් වැඩිපුර කලින් සැලසුම් කරාට වඩා කෙටි කාලයකින් ලබා දෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම දිවෘක්ෂී ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධනුත් අලුත් තත්ත්වයක් උද්ගත වුණා. ඩෙන්මාර්කය ඔවුන් මේ එන්නත ලබා දීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා. දැන් අපි දන්නවා ගිය සතිය වෙනකොට යුරෝපය තුළ ඖෂධ පාලන අධිකාරිය විසින් මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම සුදුසුයි කියලා නිර්දේශ කරා. මේ ලේ කැටි ගැසීමේ තත්ත්වය තිබුණත් මේකෙන් තියෙන වාසිය ඉතාමත්ම වැඩි කියලා ඒ පදනම මත ඇස්ට්‍රාසෙනිකා එන්නත විශේෂයෙන්ම වැඩිහිටියන්ට ලබා දීම සුදුසුයි කියලා යුරෝපය පුරාම ලබා දීම සුදුසුයි කියලා නිර්දේශ කළා. නමුත් ඩෙන්මාර්කය මේ සුවිශේෂ තීන්දුව අරන් තියෙනවා තම රටේ පුරවැසියන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත දීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. ඉතින් මේක ඇස්ට්‍රාසෙනිකා එන්නතට එක්තරා විදිහක පසුබැස්මක්. නමුත් ඇති වෙලා තියෙන තත්ත්වය අනුව ඔවුන් මේ පියවර අරන් තියෙනවා.
අපේ මීළඟ අවධානය යොමු වන්නේ මේ වෙනකොට දශක දෙකකට අධික කාලයක් ඇෆ්ගනිස්තානයේ රඳවා තිබෙන තලිබාන් ක්‍රියාකාරීත්වයට එරෙහිව මෙහෙයුම් සඳහා යොදවා තිබෙන ඇමරිකානු සෙබළුන් ඉවත් කර ගැනීමට ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ජෝ බයිඩන් තීරණය කිරීම කියන කාරණාව. දැන් එහෙම බැලුවහම ඇමරිකාවේ මේ තීරණයට මොකක්ද බලපාලා තියෙන කාරණාවම?
ජෝ බයිඩන් බලයට පත් වෙනකොටත් ਉਹ බොහොම පැහැදිලිවම කියලා තිබුණා ඇමරිකන් හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමේ කටයුත්ත ඔවුන් කඩිනම් කරනවා කියන්නේ. හැබැයි මේ කාරණාව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළා තියුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් තලිබන් වරුන් සමග සාකච්ඡා කිරීමේදී ඔවුන්ට ප්‍රතිඥාවක් ලබා දීලා තියුණා මාර්තු පළවෙනිදා වෙනකොට සියලුම ඇමරිකානු බටපිරිස් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගන්නවා කියන. නමුත් ජෝ බයිඩන් ඔහුත් තමන්ගේ බටපිරිස් ඉවත් කර ගැනීමට කැමති වුණාට දැන් ප්‍රකාශ කරන්නේ ඒ කාරණාව ලබන මාසයේ පළවෙනිදා ඉඳලා ඒ ක්‍රියාව ආරම්භ කරලා සැප්තැම්බර් මාසේ මැද එහෙම නැත්නම් සැප්තැම්බර් 11 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන්ම ඇමරිකානු හමුදා බටපිරිස් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරනවා කියන්නේ. එතකොට සැප්තැම්බර් 11 කියන්නේ හරියටම අවුරුදු 20කට කලින් 2001 සැප්තැම්බර් 11 වෙනිදා නිව්යෝක් නුවර ඒ ඇති කරපු ප්‍රහාරය ඒ වෙලාවේ අල්කයිඩා සංවිධානයට තමයි චෝදනාව එල්ල වුණේ. අල්කයිඩා සංවිධානයේ නායකයන් ඇෆ්ගනිස්තානයේ හැඟවිලා ඉඳලා තමයි මේ ප්‍රහාරය සැලසුම් කරේ කියන පදන මත ඇමරිකාව ඇෆ්ගනිස්තානයට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඉතින් එදා ඉඳලා අවුරුදු 20ක් වෙනකම් ඇමරිකාව මේ යුද්ධේ පැටලෙවිලා හිටියා. පසුව මේ යුද්ධය නොනවතින යුද්ධයක් බවට පරිවර්තනය වුණා. ඒ එකම ඇමරිකානු ජීවිත 2400කට වැඩි ප්‍රමාණයක් අහිමි වුණයි කියලත් වාර්තා වෙලා තියෙනවා. ඒ එකම ඇෆ්ගන් පුරවැසියුනුත් ඊට වඩා විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා ඇමරිකාව මේ යුද්ධයේ පැටලවීම නිසා. ඉතින් මේ මේ සියල්ලටම විරාමයක් තබන්න සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන්ම ඇමරිකානු බටපිරිස ඉවත් කරගන්නවා. ඊට සමගාමීව දැනට ඇෆ්ගනිස්තානයේ යොදවා තියෙන අනෙකුත් නේටෝ සංවිධානයට සම්බන්ධ විදේශ හමුදා බටපිරිසුත් ඒ කාලවකවානුව තුළදී ඉවත් කරගන්නවා කියන ප්‍රතිඥාව දැන් ඇමරිකාව ලබා දීලා දෙනවා. ඊට ඒ එක්කම නේටෝ සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා ඔවුනුත් මේ විදිහට තම විශේෂයෙන්ම යුරෝපයේ රටවලින් ලබාගත් වූ හමුදා බටපිරිස් ඔවුනුත් සැප්තැම්බර් මාසයේ වෙනකොට ඒ නේටෝ සංවිධානයට අයත් බටපිරිසුත් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙනවා කියලා.
අපි මීළඟට අවධානයට ලක් කරමු ඇමරිකාව සම්බන්ධව. අපි මීට කලින් කතා බහ කරපු කාරණාවක ඈඳුතු තොරතුරක් පිළිබඳව ඔබට මතක ඇති, අපි පසුගිය සතියේදී කතා බහ කළා මේ ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා විසින් ඇමරිකාව ඉවත් කරගත්තා. ඇමරිකාව ඇතුළු ලෝකයේ අනිකුත් බලවත් රාජ්‍යයන්, ලෝක බලවතුන් සහ ඉරානය අතර ඇතිවුණු ඉරානයේ න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධව වන ගිවිසුම. නමුත් ජෝ බයිඩන් නැවත වතාවක් මේ ඉරානයේ න්‍යෂ්ටික ගිවිසුම, න්‍යෂ්ටික එකඟතාව යළිත් ආරම්භ කරනවා කියලා අපිට පසුගිය සතියේදී කතා බහ කරන්න හැකියාව ලැබුණා. මේ සතිය වෙද්දී ඉරානයේ පැත්තෙන් තවත් අලුත් තොරතුරක් වාර්තා වෙනවා. මේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට එල්ල වුණු බාධාවක් පිළිබඳව කවුද මේක පසුපස සිටින්නේ? අපි කැමති වැඩිදුර විස්තර දැනගන්න.
ඔදිලුෂි, පහුගිය ඉරිදා ඉරානයේ යුරේනියම් පිරිපහදු කරන ස්ථානයක පිපිරීමක් සිද්ධ වුණා කියලා වාර්තා වුණා. මේ පිපිරීම ඉරානය හැඳුන්වුවේ න්‍යෂ්ටික ත්‍රස්තවාදයක් හැටියට. මේ පිපිරීමට හේතුව බොහෝ විට එම ස්ථානයේ තියෙන විදුලි බලය ලබා දෙන ඒ පද්ධතියේ වෙච්ච දෝෂයක් නිසා ඇති වෙච්ච පිපිරීමක් කියලා තමයි වාර්තා වුනේ. මේ පිපිරීමට හේතුව බොහෝ දුරට සයිබර් අවකාශයේ ඇති වෙච්ච ප්‍රහාරයක්. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා පරිගණක පද්ධතියට එල්ල කරපු සයිබර් ප්‍රහාරයක් හැටියට තමයි ඉරානය හැඳින්වුවේ. ඉතින් මේ ප්‍රහාරය පිටිපස්සේ ඊශ්‍රායලයේ ඉන්නවයි කියලා ඉරානය චෝදනා කළා. ඒ එක්කම ජනමාධ්‍යත් බුද්ධි අංශ තොරතුරු මාර්ග උපුටා දක්වමින් කිව්වා මේ ප්‍රහාරයට බොහෝ විට ඊශ්‍රායලය සම්බන්ධයි කියලා. මෙතනදී ඊශ්‍රායලයට චෝදනාවක් එල්ල වෙනවා ඉරානය සහ ඇමරිකාව නැවතත් මේ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට ඊශ්‍රායලය විරුද්ධ නිසා ඊශ්‍රායලය මේ සාකච්ඡා කඩාකප්පල් කිරීමට මෙවැනි ප්‍රහාරයක් එල්ල කරයි කියලා. නමුත් මේ ප්‍රහාරයෙන් පස්සේ ඉරානය තමන්ගේ ඒ යුරේනියම් තවදුරටත් පිරිපහදු කරලා න්‍යෂ්ටික අවිවලට පාවිච්චි කරන තත්ත්වයට ඒවා වැඩි දියුණු කිරීමේ කටයුත්ත අත්හැරලා නැහැ. ඉරානය ප්‍රකාශ කළා තියෙනවා ඔවුන් වෙනදටත් වඩා සාර්ථකව ඒ යුරේනියම් පිරිපහදු කිරීමේ කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙන යනවා කියලා. ඉතින් ඇමරිකාවත් ඒ වගේම අනෙකුත් බටහිර බලවතුන් විශේෂයෙන්ම රුසියාවත් සම්බ ඇතුළුව ඔවුන් ඉරානයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරලා තියෙනවා මේ න්‍යෂ්ටික සාකච්ඡා පවත්වාගෙන යන්න. නැවතත් ඇමරිකාව මේ න්‍යෂ්ටික සාකච්ඡා වලට ඇතුළු වෙලා ඉරානය ඒ 2015 ලබා දුන්නු ඒ එකඟතාවයන්ට අනුව කටයුතු කරලා ඉරානය න්‍යෂ්ටික ආවි නිෂ්පාදනය කිරීමෙන් වැළකිලා මේ න්‍යෂ්ටික බලය සාමකාමී කාරණාවට විශේෂයෙන්ම විදුලි බලය උත්පාදනය කිරීම වගේ කටයුතු සඳහා පමණක් පාවිච්චි කරන තත්වයට නැවතත් ඉරානය ගෙන එන්න මේ සාකච්ඡා සාර්ථක විදිහට ගෙන යාමට අවශ්‍යයි කියන කාරණාව අනිකුත් රටවල් මේ වෙනකොට ඉල්ලීම කරලා තියෙනවා. නමුත් මෙතනදී චෝදනාව එල්ල වෙනවා ඊශ්‍රායලයට මේ සාකච්ඡා කඩාකප්පල් කිරීමට ඊශ්‍රායල් යම් කිසි විදිහකට පියවරක් ගත්තයි කියන.
දැන් න්‍යෂ්ටික මේ විදිහට අත්හදා බැලීම් පිළිබඳව කතා බහ කරද්දී පසුගිය කාලවකවානුවේදී තවත් රටක් පිළිබඳව සමස්ත ලෝකයේම කතා බහට ලක් වුණා. ඒ තමයි උතුරු කොරියාව. උතුරු කොරියාවේ නායක කිම් ජොං උන් සහ ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවුණු හමු, එතකොට සාකච්ඡා වාර, එකගතා පිළිබඳව සමස්ත ලෝකයේම දැවැන්ත අවධානයක් යොමු වෙලා තිබුණා. ඊට පස්සේ උතුරු කොරියාවේ තියෙන මේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධව ඇමරිකාවේ තිබුණු කෝපයත්, ඒ වගේම උතුරු කොරියාවේ තිබුණු බොහොම හිතුවක්කාරී ප්‍රතිපත්ති ටික ටික වියකිලා ගියා දෙරට අතර තිබුණු නායකයන් අතර පැවතුණේ සාකච්ඡා හේතුවෙන්. නමුත් දැන් අපිට තොරතුරු වාර්තා වෙනවා උතුරු කොරියාව නැවතත් තමන්ගේ මේ න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කිරීම පටන් අරගෙන තියෙනවා කියලා. මොකක්ද මේ උතුරු කොරියාවේ මේ නැවත වතාවක් න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කිරීමට මූලික වෙලා තියෙන ප්‍රධානතම කාරණාව?
දිලුක්ෂි, මේ කාරණාව එළියට එන්නේ ඇමරිකාවේ බුද්ධි අංශ විසින් ඉදිරිපත් කරපු වාර්තාවක තමයි. මේ වාර්තාවෙන් ඔවුන් පෙන්වලා දෙන්නේ පහුගිය කාලේ ඇත්තටම අවුරුදු 3ක කාලයක් උතුරු කොරියාව තමන්ගේ දුර දිග අපි කියන මේ ලොง රේන්ජ් මිසයිල් ඒවා අත්හදා බැලීමේ කටයුතු අත්හිටවලා තිබුණා. ඔවුන් කෙටි දුර කියන්නේ මේ ෂෝට් ටර්ම් මිසයිල් දිගින් දිගටම අත්හදා බලලා තිබුණා. නමුත් අර දුර දිග අවි විශේෂයෙන්ම න්‍යෂ්ටික අවි ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන ඒ දුර දිග අවි ඔවුන් අත්හදා බැලීම් කරලා තිබුණේ නැහැ. නමුත් දැන් නැවතත් ඇමරිකාවත් සමග යම්කිසි න්‍යෂ්ටික දිවිසුමකට එලෙමන්ට් එහෙම නැත්නම් එකඟතාවයකට පැමිණෙන ඒ එකම උතුරු කොරියාවට විරුද්ධව දැනටමත් පනවල තියෙන ඒ සම්බාධක ඉවත් කර ගැනීමේ පියවරක් හැටියට බොහෝ දුරට කිම් ජොං උන් ජනාධිපතිවරයා තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉදිරියේදී තවත් න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන්න පුළුවන් කියන ඒ සැකය තමයි මේ වාර්තාවෙන් එළිදැක්වෙන්නේ. උතුරු කොරියාව මේ විදිහට තමන්ගේ ඒ න්‍යෂ්ටික වැඩපිළිවෙල තව තීව්‍ර කරන්න පුළුවන් කියන ඒ සැකය මතුවලා තියෙනවා.
හොඳයි අමල්, එහෙමනම් අපිට මේ වෙනකොට මේ සතිය පුරාම සමස්ත ලෝකයෙන් ප්‍රමුඛම කාරණා විදිහට වාර්තා වෙන්නේ ඔවැනි වූ කාරණා. අපි ස්තුතිය පළ කර සිටිනවා මෙවරත් එම කරුණු පිළිබඳව සමාලෝචනයකේ දෙන්න ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයට එකතු වීම පිළිබඳව. අමල්, එහෙමනම් අපි හමුවෙමු ලබන සතිය සිකුරාදා. අයිබෝවන්.
අයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.